මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීව අෂ්ටාංග ශීලයේ සමාදන් වෙමි. নমস্কার. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. සතියංපි ධම්මං සරණං ගච්ඡාමි. සතියංපි සංඝං සරණං ගච්ඡාමි. සතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. සතියංපි ධම්මං සරණං ගච්ඡාමි. සතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ධරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සේන සද්ධං ආජීවාට්ඨමක සීනං ධම්මං සාධුකං සුරක්ෂිතං තත්වා අපමාදේන සම්පාදේ සම්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. තද්ධම්මං රාජස්ස සුනන්තු සද්ද මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භගන්තා. ධම්මස්සවන කාලෝ අයං භගන්තා. ධම්මස්සවන කාලෝ අයං භගන්තා. තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. පස්සාමි ලෝකේ සධනේ මනුස්සේ ලද්ධාන විත්තං නදගන්ති මෝහා. ලුද්ධාධනං සංචයං කරුන්ති භියෝවකාමේ අභිපත්තයන්ති. රාජාපසයිෂේ පඨවින් කිමිත්වා සසාදරන්තං මහිමාවසන්තෝ. ඕරං සමුද්දස්ස අපිත්තේ රූපෝ පාරං සමුද්දස්ස පිපක්ඛලේක. රාජාච අන්නේච බහූ මනුෂ්‍යා අවිච තණ්හා මරණං නිසංති. පුනාව හුත්වා නජහන්ති දේයං කාමී ලෝකං නිහාති චිත්ති.
සදහවත් පින්නතුනි, තණ්හාව සසර දුකට හේතුව බව, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තණ්හාව හැටියට හඳුන්වා දී තිබීමෙන් අපට පෙනී යනවා. භවය ඉදිරියට තල්ලු කරගෙන යන භව නිට්ටිය තණ්හාව භව ධර්මයේ දක්වලා තිබෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ තණ්හාව ක්ෂය කිරීමම නිවන බවත් ප්‍රකාශ කරලා තිබෙනවා. අද අපි මේ මාතෘකා කරගත්තු ගාථා කීපයක් තණ්හාවේ ආදීන පක්ෂය විදාපාණන්දමේ ගාථා පෙළක්. මේ ගාථා දකින්න ලැබෙන්නේ රට්ඨපාල මහරහතන් වහන්සේ දේශනා කළ ගාථා පන්තියකයි. රට්ඨපාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබාගත් භික්ෂුන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිත කතාව නෙක්ඛම්ම සංකල්පයේ ශක්තිය විදාපාණන්දමේ එකක්. මේ රට්ඨපාල කුල පුත්‍රයා හැටියට උන්වහන්සේ ගිහි කාලයේ ඇඳිනුනේ කුරු රටේ ඉන්දියාවේ ඉතාමත්ම සම්බුද්ධිමත් ප්‍රදේශයක් කුරු රටේ තුල්ල කොට්ඨිත කියන ගමේ ප්‍රධාන ගෘහපති බ්‍රාහ්මණයාගේ පුත්‍රයෙක්. මේ තමයි රට්ඨපාල කියන්නේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන කුරු රටේ චාරිකාවේ වැඩම කරන අතරේ තුල්ල කොට්ඨිත කියන ගමට වැඩම කළා. එනියම් ගමට ඒ අවස්ථාවේ බ්‍රාහ්මණීන්ට අහන්න ලැබිලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා උන්වහන්සේගේ නමගුණ පාඨයාල තිබෙන නිසා එවැනි රහතන් වහන්සේලා දැකීම ලාභයක් කියලා ඒ බමුණු පිරිස බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා වාසන්න පැමිණියා. ඒකම මේ රට්ඨපාල කුල පුත්‍රයාත් එතෙන් පැමිණියා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව කරගෙන යන අතරේ රට්ඨපාල කුල පුත්‍රයාට කල්පනා වෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ආකාරය අනුව දී ජීවිතේ නම් පහසු නෑ මේ ශාසන බ්‍රහ්මචාර්යාව පිරිසිදුව පුරන්න. ඒක නිසා මම ගිහිගෙන්නෙක් මිලා කෙසරවුල් බාල පැවිදි වෙලා මේ පිළිවෙත් පුරන්න ඕන කියලා අදිෂ්ඨානය ඇති කරගත්තා. ධර්ම දේශනාවෙන් පස්සේ අනෙක් පිරිස යනකන් ඉඳලා රට්ඨපාල කුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වෙලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මය මම හරියට තේරුම් ගත්තා නම් ඒ අනුව මේ ගිහි ජීවිතය ගත කරන අතරේ මේ ඒ පිරිසිදු බ්‍රහ්මචර්යාව රැකීම පහසු නොවේ. ඒක නිසා මාව පැවිදි කරන්න උපසම්පදා කරන්න කියලා ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ ඇසුවා රට්ඨපාල මව්පියන්ගේ අනුමැතිය ලබා ගත්තද කියලා. නැතේ කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේලා මව්පියන්ගේ අනුමැතිය නැතුවම පැවිදි කරන්නේ නැහැ. එතකොට රට්ඨපාල කුල පුත්‍රයා කියනවා, එසේ නම් භාග්‍යවතුන් වහන්සේම යම්මාකාරිකින් මට අවසර ලැබෙනවා නම් ඒ ආකාරයෙන් මම කටයුතු කරනවා කියලා ලොකු අදිෂ්ඨාන ශක්තියකින් ගෙදරට ගිහිල්ලා තමන්ගේ මව්පියන්ට කියනවා, අම්මේ තාත්තේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මම අනුව මට තේරෙන හැටියට නම් මේ ගිහි ජීවිතය තුළ බෑනේ පිරිසිදු බ්‍රහ්මචාරියාව රකින්න. ඒක නිසා මම පැවිදි වෙන්න කැමතියි, මට පැවිද්දට අනුමතිය දෙන්න කියලා, අවසර දෙන්න කියලා. එතකොට මව්පියන් කියනවා, ඔබ අපේ එකම ප්‍රියමනාප පුත්‍රයා, ඔබ කිසිම දුකක් කරදරයක් නැතිව අපි ඇති දැඩි කරලා තියෙනවා. ඔබ මරණයෙන් හෝ අපෙන් වෙන් වෙනවට අපි කැමති නැහැ. කොහොමද ජීවත් වෙන්නේ දෙද්දී ඔබට මෙහෙම අවසර දෙන්නේ අපෙන් වෙන් වෙන්න කියලා? අපි නම් කැමති දෙන්නේ නැහැ කියලා කිව්වා. තුන් වරක් රට්ඨපාල කුල පුත්‍රයා මේ විදිහට මෝපියාගෙන් අවසර ඉල්ලුවා තුන් වරකට ප්‍රතික්ෂේප කළා. එතකොට මේ රට්ඨපාල කුල පුත්‍රයා එතනම බිම හාන්සි වුණා. එක්ක පැවිද්ද එක්ක මරණය කියලා ඒ විදිහට උපවාසයක් ආරම්භ කළා. එතකොට මව්පියන්ට කර කියාගන්න දෙයක් නැහැ. එතන විස්තර වශයෙන් නුතුණක් අපිට හිතා ගන්න පුළුවන්. කෑම වේල් කීපයක් නැතිව ඒ රට්ඨපාල කුල පුත්‍රයා හැම අර කොච්චර මව්පියන් ඇවිදිලි කළත් නැවත නැවතත් නැගිටියේ නැහැ. පස්සේ මව්පියන්ගේ යම් දැන්ම පිට රට්ඨපාල කුල පුත්‍රයාගේ ඒ මිත්‍රයන් හිත මිතුරන් ඇවිල්ලා ඒත් අර මව්පියන් වෙනුවෙන් ඉල්ලීමක් කළා. රට්ඨපාල, ඔබ ඒ මව්පියන්ගේ එකම ප්‍රියමනාප පුත්‍රයා, ඒක නිසා මේ ජීවිතයෙන් දෙගෙන පුළුවන් පින් දහම් කරන්න මේ පංචකාම සම්පත්තිය විඳින අතරේ නැගිටලා ඒ මව්පියන් බලාපොරොත්තු වෙන ආකාරයට කටයුතු කරන්න කියලා ඇවිටිලි කළා. නමුත් රට්ඨපාල කුල පුත්‍රයන් නිහඬවම හිටියා තුන්වරක් ඉල්ලීම කරලා. ඔන්න එතකොට මේ මිත්‍රයන් එකතු වෙලා කල්පනා කළා, දැන් මෙහෙම හිටියොත් රට්ඨපාල මෙතනම මැරෙනවා කියලා හිතලා ගිහිල්ලා මව්පියන් ළඟට ගිහිල්ලා එනාට යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. දැන් මේ විදිහට ගියොත් අනිරාහාරව රට්ඨපාල මරණයටපත් වෙනවා. ඔබ දෙදෙනා මේ රක්ෂපාල කුල පුත්‍රයාට පැවිදි වෙන්න අවසර දුන්නොත් පැවිදි වුණාට පස්සේ දැක ගන්නවත් පුළුවන් වෙනවා යම් විදියකින් පැවිදි ජීවිතය ගැන කලකිරුණොත් වෙන කොහෙටද යන්න තියෙන්නේ ආපහු ගෙදරට එනවා කියලා මව්පියන්ට තව කාරණා කිව්වහම ඔන්න මව්පියෝ එහෙමනම් කියනවා එහෙමනම් අපි කැමැත්ත දෙනවා හැබැයි මහණුනාට පස්සේ අපිව දකින්න එන්න ඕන කියලා ඒකට මව්පියන් වෙනුවෙන් අර මිත්‍රයෙන් ගිහිල්ලා කිව්වා ඔන්න දැන් එහෙනම් මව්පියන්ට කැමැත්ත දුන්නා කියලා ඒකට රත්පාල ගුරු පුත්‍රයා නැගිටලා ආහාර පාන අරගෙන ශරීරයට ශක්තිය ඇති කරගෙන ඊළඟට පුත්‍රජාන වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කළා දැන් මට මව්පියන්ගේ කැමැත්ත ලැබිලා තියෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ඒ රත්පාල ගුරු පුත්‍රයා පැවිදි කළ උපසම්පදා කළා ඒ පැවිදි උපසම්පදා කරලා සති දෙකකින් පමණ බුදුරජාන් වහන්සේ සමඟ පිරිසත් එක්ක මේ රත්පාල මහාමුදුරුවොත් එක්කම නැවත සවැත් නුවරට වැඩම කළා සවැත් නුවර විජේතවනාරාමයේ ඒ වැඩම කළාට පස්සේ රත්පාල ගුරු පුත්‍රයා වෙනම බොහොම හුදකලාව දැඩිව භාවනා කරලා ඉක්මනින්ම අරහත් ඵලයට පැමිණියා. රහත් වුණාට පස්සේ ඒ කාලයේ වශයෙන් සූත්‍රයේ කෙලින්ම සඳහන් වෙන්නේ නැහැ. යම් කිසි කාල සීමාවක් ගියුණාට පස්සේ රත්පාල ගුරු පුත්‍රයා වෙල බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ මම කැමැතියි මා උපියන් දකින්න යන්න. එතකොට බුදුරජාණන් වහන්සේ රත්පාල ස්වාමීන් වහන්සේගේ හිත දිහා බලලා දැන් ඉතින් නැවත ජීවිතේට කොයි විදිහකටවත් හරවා ගන්න බැරි තත්වයක ඉන්නවා කියලා තේරුම් ගත්තට පස්සේ හොඳයි රත්පාල කැමැත්තක් කරන්න කිව්වා. අන්න එතකොට රත්පාල හාමුදුරුව සේනාසනය සකස් කරලා තියලා ආපසුව සුල්ලකොට්ටිත ගම දක්වා චාරිකාවේ වැඩම කරලා කෙලින්ම ඒ මව්පියන්ගේ නිවසට ගියා නොවේ. ඉස්සෙල්ලා දවසේ ගිහිල්ලා ඒ කුරු රටේ කෝරාව්‍ය කියන රජුරුවන්ගේ මිගාචීර කියන ඒ උයනේ නවතන් ගත්තා. නැවතිලා පස්සෙන්ද උදේ සුල්ලකොට්ටිත ගමට පිණ්ඩපාතේ වැඩම කළා. තමන්ගේ පියාණන්ගේ ගෙදර පැත්තට යනකොට ඒ අවස්ථාව වෙනකොට ඒ රටපාල කුළු පුත්‍රයාගේ පියා කර්ණ වැයමියා ලවා පිසකෙස් භාවනවා මේ මැද ශාලාවේ ඈතදීම දැක්කා. භික්ෂුන් වහන්සේ නමක් යනවා දැකලා අයියෙන් කිව්වා මේ මුඩු සමය තමයි මගේ පුතා අරගෙන ගියේ කියලා. එහෙන්න කර්මට අයියෙන් කිව්වා. එතකොට දැන් ගත්ත රටපාල හාමුදුරුවෝ මේ පියා අකමැත්තෙන් ඉන්න බව කොහොම නමුත් ඒ උන්වහන්සේගේ අල්පේචතාව අනුව උන්වහන්සේ නිවස පිටිපස්සට පැත්තට යනකොට ඒ නිවසේ ඉති තමන්ගේ දාසිය, ඒ කියන්නේ මේ රටපාල කුල පුත්‍රයා කුඩා අවදීදී ඇති දැඩි කර දාසිය පිරුණුපත් කණින් දවසේ රැ පිරුණුපත් වීසි ගන්න ලෑස්ති වෙනකොට රටපාල ස්වාමීන් වහන්සේ කියනවා නගණිය ඔය බත් වීසි කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ පාත්‍රයට දාන්න කියලා. එතකොට ඒ දාසිය පාත්‍රයේ බත් දාන අතරේ රට්ටපාල ස්වාමීන් වහන්සේගේ අත්පා කටහඬ එහෙම ඇඳිනගෙන තේරුම් ගත්ත මේ අපේ මේ ස්වාමී පුත්‍රයා කියලා තේරුම් අරගෙන හාමුදුරුවා කියලා තේරුම් අරගෙන දුවගෙන ගිහිල්ලා ඒ රට්ටපාල හාමුදුරුවන්ගේ මෑණියන්ට කිව්වා දන්නවද වැඩේ මෙන්න රට්ටපාල හාමුදුරුවෝ ඇවිල්ලා ඉන්නවා කියලා. එතකොට ඒ මෑණියෝ ගිහිල්ලා පියාණන්ට කිව්වා පියාණ දුවගෙන එන වෙලාව වෙනකොට රට්ටපාල හාමුදුරුවෝ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට බිත්තියක් ළඟ ඒ අර පිළිම බත වළඳනවා. එතකොට මේ පියාණන් කියනවා රට්ටපාල කොහොමද මේ ගේ ඇතුළට එන්න පාය මේ තමන්ගේ ගෙදරට ඇවිල්ලා මේ කියනකොට කිව්වා ගෘහපතිය මේ තමන්ට ගෙයක් කොහේද මේ අපි අනගාരികව පැවිදි වුණා අයට ගෙයක් කොහේද අපිට ගෙයක් නැහැ ඒ වගේම අපි එනකොට ඔබ අපිට මේ පිණ්ඩපාතය දුන්නෙත් නැහැ ඒ නැති බව කිව්වෙත් නැහැ ඒ වෙන පරිභවයක් බැනීමක් කියලා කිව්වහම නෑ නෑ අපි එන්න දානේ වන්දන්න කියනකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා අද අපේ මගේ දාහනේ වැඩ අවසానයි මේ එහෙනම් හෙට දාහනේට වැඩම කරන්න කියලා ආරාධනා කළා. රට්ටපාල ස්වාමීන් වහන්සේ නිහඬියාවෙන් නිහඬ බවින් ඒ ආරාධනා පිළිගෙන වදාලා පස්සෙන්ද එතකොට දානීය සූදානම් කරනවත් එකම මේ ගෘහපතියා රට්ටපාල හාමුදුරුවන්ගේ පියා මොකද කළේ ඒ තමන්ටත් තමන්ගේ භාර්යාවටත් අයිති දාහනේ රන් රුවන් වගේම පියමුතු පරම්පරාවෙන් ආපු රන් රුවන් ඔක්කොම ඒ ශාලාවක එකතු කරලා පැදුරු වලින් වහලා ඒ වගේම රට්ටපාල හාමුදුරුවන්ට ඒ කතාවේ ඒ හරියදී අපට හිලි වෙන්නේ භාර්යාවන් දෙදෙනෙක් හෝ හතර දෙනෙක් ඉපදෙනෙක් ඉඳලා තියෙන බව පේනවා. එතන කියන හැටියට ඒ භාර්යාවන්ට පැරණි භාර්යාවන්ටත් කිව්වා යම් ආකාරයකින් සැරසිලා ඉන්න අවස්ථාවේදී රට්ටපාල ඒ ගිහි කුල පුත්‍රයා ගිහි කාලයේදී සතුටු වුණා නම් ඒ ආකාරයෙන් සැරසිලා ඉන්න කියලා ඔක්කොම සූදානම් කරලා ඔන්න පණිවිඩය ඇරියා දානීය සූදානම් මේ කියලා. රට්ටපාල ස්වාමීන් වහන්සේ ගෙදරට වැඩම කළා ඉඳගත්ට පස්සේ මේ පියා පැදුරු ඉවත් කරලා පෙන්වලා කියනවා මේ ඔබේ පියාගේ පැත්තෙන් කියන රණ්ඩුවන්, මමගේ පැත්තෙන් මේ රණ්ඩුවන්, පරම්පරාවෙන් ආපු රණ්ඩුවන් තමයි මේ. මේවා බාරගෙන නැවත ගිහි වෙලා ගිහි ජීවිතය ගත කරමින් පින් කරන්න පුළුවන් කියලා කිව්වහම, ඔන්න එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා, ගෘහපතිය මං කියන දේ කරනවා නම් මේ ඔක්කොම රණ්ඩුවන් කරත්තවල පටවගෙන ගිහිල්ලා ගංගා නම් ගඟේ මැද මේක ගඟට දාන්න මේ ඔක්කොම රණ්ඩුවන්. මොකද හේතුව? මේ රණ්ඩුවන් නිසා ඔබට මහා ශෝක හැඳින් වැළපීම් දුක් දොම්නස් රාශියක් එනවා කියලා එහෙම කිව්වා. ඒ කියන අතරේ අර සැරසිලා හිටපු භාර්යාවන්, පැරණි භාර්යාවන් ධර්මයේ හැඳින්වෙන පුරාණ දුතීකා කියලා, ඒ පැරණි භාර්යාවන් ඇවිල්ලා රට්ටපාල හාමුදුරුවන්ගේ පා වැළඳගෙන අහනවා, ස්වාමීනි කොහොමද ඒ කොයි විදිහේ අප්සරාවන් දිව්‍ය අප්සරාවන් බලාපොරොත්තුවද ඔය ශාසන බ්‍රහ්මචර්යාව රකින්නේ කියලා. සාමාන්‍ය මතයේ තිබුණේ දිව්‍ය ලෝක යන්නේ මේ පැවිදිකම කරන්න කියලා. එතකොට මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, නැගෙනියුරුනි අපි ඒ බ්‍රහ්මචර්යාව රකින්නේ දිව්‍ය අප්සරාවන් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කියලා. අර නැගෙනියවරුනි කියලා ආමන්ත්‍රණය අහලම ඒ ස්ත්‍රීන් දෙදෙනා එතනම ක්ලාන්ත වෙලා වැටුණා කියලා සඳහන් වෙනවා. එතකොට මේ විදිහට පටලැවිල්ල කලබැන ගැනීමක් ඇති වෙනකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ දැඩි ස්වරයෙන් පියාණන්ට කියනවා, ගෘහපති අපට දාණය දෙනව නම් දෙන්න, පැත්නම් කළ යුත්තක් කරන්න කියලා ඒ විදිහට කිව්වහම, ඔන්න එතකොට මේ සිටුවරයා දාණය පූජා කළා. රට්ටපාල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ දාණය වන්දලා ඉවර වෙලා නැගිටලා එක්තරා ගාථා පිළකින් එතන කියවෙනවා. ඒ ගාථා සමූහයක් දැක්වෙනවා. ඒකේ සාමාන්‍ය අදහස ඒ ඉස්සෙල්ලාම ප්‍රකාශ කරන්නේ ගාථා වලින් අර කියාපු ස්ත්‍රීන්ගේ සැරසිලි වල ඇති නිස්සාර භාවය, සම්මා සැටෙන හර වලින් බැඳුණු මේ නව වනමුඛයක් ඇති මේ ශරීර, වස්ත්‍ර වලින් රන් රිදී මුතු මැණික් වලින් මේවා සරසලා තිබෙනවායි, මේවා රතු ආදිය ගාලා මේ හැඩවැඩ කළා, මේවා ඒ නිස්සාරත්වය ප්‍රකාශ කළා. ඊළාට කියනවා මේවා හොඳයි, හොඩින්ගේ රැවටීමට උපකාර වෙනවා, නමුත් පරතර නිවන් පරතර බලාපොරොත්තු වන අයට මේවායින් වැඩක් නැහැ කියලා ඒ විදිහ ගාථා පෙළක්. අවසානින්ම ඉවර කරන්නේ කොහොමද? දැන් ওই උපමාවක් හැටියට දක්වනවා. දැන් සමහර විට මුව වැද්දන් ආදී ඒ වැද්දන් සතුන් අල්ලන වැද්දන් ඇමක් දානවා යම්කිසි ඒ සතුන් අල්ලන්න. ඒ උපමාවල්ලා කියනවා මුව වැද්දා ඇමක් දැම්මයි අපි ඒ ඇම කාලා ඇම අනුභව කරලා අපි ඒ උගුලට අහු නොවී යනවා කියලා එතන ඒ සූත්‍රයේ සඳහන් නැතත් සාමාන්‍ය ප්‍රවෘත්තිය තියෙන්නේ. අහසින්ම වැඩම කරා කියලා ඒ සිටු පුත්‍රයා ඒ සියානන් උත්සාහ කර බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන හැටියට ඒ දක්වන සමහර විට ඒ බලාත්කාරයෙන් හරි සිවුරු අරවන්න කෙසේ හෝ ඒවා අපට සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ ගාථා කියලා රත්පාල ස්වාමීන් වහන්සේ අපි ඇම අනුභව කරලා නම් වැද්දාගේ උගුලට අහුණු වී යනවා කියලා ගිහිල්ලා ළඟට කෝරාගේ රජුන්ගේ මිගතීර කියන ඒ උයනට වැඩම කළා. ඔන්න එතකොට එදාම මේ කෝරාගේ රජතුමා තමන්ගේ උයන් පල්ලට කියනවා, මම අද උයන් කෙළියට යන්න බලාපොරොත්තු වෙනවා, ගිහිල්ලා උයන සුද්ධ කරන්න කියලා. එතකොට ඒ උයන් පල්ල ගිහිල්ලා උයන සුද්ධ කරන අතරේ දැක්කා රණත්පාල ස්වාමීන් වහන්සේ දිවා විහරණය වශයෙන් ගසක් මුල වාහනාවේ වැඩ සිටිනවා. ගෙන ඉන්නවා දැකලා ගිහිල්ලා කෝරාගේ රජුන්ට කියනවා, දේවයන් වහන්සේ ඔබ වහන්සේ අර නිතර වර්ණනා කළ මේ ප්‍රදේශයෙන් පැවිදි වුණු මේ රත්නපාල කුල පුත්‍රයා අන්න ඇවිල්ලා උයනේ ගහක් මුල වැඩ ඉන්නවා කියලා කිව්වහම රජුරෝ කියන, එහෙනම් මට අද උයන් කෙලිය අවශ්‍ය නැහැ, ඒ ආහාර පාන ඒවා පැත්තකට දාන්න, මම යනවායි අද රත්නපාල හාමුදුරන්ට උපස්ථාන කරන්න කියලා ඔන්න රජුරෝ ගිහිල්ලා ඊළඟට තමන් ඇතුන් ඉඳගන්න ඒ ආසනය පැවරුවා. රට්ටපාල හාමුදුරු කියනවා, තමන්ගේ ආසනය තිබෙනවා, ඔබ එතන ඉඳගෙනම කතා කරන්න කියලා. ඊළාට රජ්ජුරුවෝ ඔන්න රට්ටපාල හාමුදුරු ආමතලා ඔන්න එතන ඉඳලා ඒ ධර්ම කාරණා ඉදිරියට එන්නේ. ඇත්ත වශයෙන්ම රජ්ජුරුවෝ අහනවා ප්‍රශ්න කීපයක් මේ රට්ටපාල කුල පුත්‍රයාගේ පැවිදි වීම රජ්ජුරුවන්ට ප්‍රශ්නයක් නිසා. රජ්ජුරුවෝ කියනවා, මේ ලෝකයේ කෙනෙක් පැවිදි වෙන්නේ කාරණා හතරක් නිසා, පරිහානි හතරකට වැටුනහමයි පරිහානි හතරකට වැටුනහමයි කෙනෙක් පැවිදි වෙන්නේ. ඒ කාලේ තුන් සංකල්පයක් වෙන්නේ නැති මොනවද? ජරාව, ව්‍යාධිය, භෝග, ඥාති කියන කාරණාවලින් පරිහානියටපත් වුනහම. ඉස්සෙල්ලම කියනවා ඔන්න ඇතම් කෙනෙක් පැවිදි වෙනවා ජරා ජීර්ණ වුනහම. ඒක තෝරනවා ජරා පාරිජුන්න කියන එක තෝරන්නේ. ඇතම් කෙනෙක් චර්ම වයසේ ඉඳලා ඔන්න මහලු වුණාට පස්සේ කල්පනා කරනවා, දැන් ඉතින් මට අමුතුවෙන් ධන එකතු කරන්නවත් ඒ තියෙන ඒවා රැක ගන්නවත් මට මේ ජීවිතේ වල වැඩක් නැහැ, මම ගිහිල්ලා මහාන වෙන්න ඕන කියලා. අර ජරා මේ නැති වෙච්ච පරිහානිය නිසා ඒක නිමිති කරගෙන ගිහිල්ලා පැවිදි වෙනවා. නමුත් මේ භවත් රත්නපාල ඔබට ඒ විදිහේ ප්‍රශ්නයක් නැත. ඔබ තරුණ වයසේ මේ කළු කෙස් ඇති හඳ තරුණ වයසේ ඉන්නේ. ඒක නිසා ඇයි ඔබ කුමක් දැකලාද, කුමක් අහලාද, කුමක් දැනගෙනද මේ පැවිදි වුණේ කියලා ඒ පළවෙනි කාරණේ එහෙම ප්‍රකාශ කළා. දෙවෙනි කාරණේත් ඒකම කියනවා, ව්‍යාධි පාරිජුණ්‍ය කියන එක තෝරනවා. ඒ කියන්නේ ඇතම් කෙනෙක් රෝගය පීඩාවලට භාජන වුණාට පස්සේ කල්පනා කරනවා, මට ඉතින් කර කියා ගන්න දෙයක් නැහැ, ධනෙ තවත් හම්බ කරන්න බෑ, තියෙන දේ රැක ගන්නත් බෑ, මං ගිහිල්ලා පැවිදි වෙන්න ඕන කියලා ඇතම් කෙනෙක් ව්‍යාධිය නිසා ගිහිල්ලා පැවිදි වෙනවායි. ඒකත් ඔබට නැත, ඔබ හොඳ නිරෝගීව සිටින අවස්ථාවේ ඇයි ඔබ පැවිදි වුණේ කියලා ඒකත් අහනවා. තුන්වෙනි කාරණේ අහනවා භෝග පාරිජුණ්‍ය. ඇතම් කෙනෙක් බොහොම ධනවත් වෙ ඉඳලා යම් අවස්ථාවක ධනය ක්‍රමක්‍රමයෙන් නැති වුණාට පස්සේ කල්පනා කරනවා, මට තවත් ධනෙ උපදවන්නත් බෑ, ඒක නිසා මං ගිහිල්ලා පැවිදි වෙන්න ඕන කියලා. නමුත් තරට්ටපාල ඔබ මේ කුල්ලකොට්ටිත ගමේ ප්‍රධාන ගෘහපතියගේ මහා ධනවන්ත ගෘහපතියගේ පුත්‍රයා, ඔබට ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ, ඇයි ඔබ පැවිදි වුණේ? හතරවෙනි කාරණය ඥාති පාරිඥය, ඥායන් පිළ නැතිවීම නිසා. ඒකත් කියනවා ඇතැම් කෙනෙකුට හුඟක් ඥාය වෙන්නේ යම් අවස්ථාවක ඥායන් නැති වුණා, නැති වුණාට පස්සේ මේ තැනත්ත කල්පනා කරනවා, මට ඉතින් මගේ ධනය රැස් කර ගැනීම ආදී කටයුතු වලට බාධා තියෙනවා, මං ගිහිල්ලා පැවිදි වෙන්න ඕන කියලා. නමුත් රට්ටපාල, භවත් රට්ටපාල, ඔබට එහෙම ප්‍රශ්නයක් නැහැ, මේ ඔබේ ඥාති විශාල පිරිසක් ඉන්නවා මේ ගමේ කියලා. එතකොට ඒව නොවේ නම් ඇයි ඔබ පැවිදි වුණේ කියන ප්‍රශ්නය නගනවා. ඔන්න එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ධර්ම කාරණා හතරක්. මහරජ, ඔයවා නිසා නෙවෙයි මම පැවිදි වුණේ, මම භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරලා තිබෙනවා ධර්ම මාතෘකා හතරක්, ඒව අහලයි, ඒවා ඒ කාරණේ සත්‍යතාව දැකලා මම මේ පැවිදි වුණේ කියලා. ඉන්න අපිට හෙළි වෙනවා. දැන් අර අපිට මුලදී පොතපතේ දක්වන්නේ බුදුරජාණන් වහන්සේ සුල්ලකොට්ටිත ගමට වැඩම කරලා යම්කිසි දේශනාවක් කරයි, ඒ දේශනාව අහලා රට්ටපාල කුල පුත්‍රයාට මෙහෙම පැවිදි වෙන්න අදහස ඇති වුණා කියලා. නමුත් ඒ දේශනාවේ අන්තර්ගතය අපට වෙන තැනක දකින්න ලැබෙන්නේ නැහැ ත්‍රිපිටකයේ කොතනකවත්. දැන් මේ සූත්‍රය තුලම රට්ටපාල ස්වාමීන් වහන්සේගේ වචනින් අපට දැනගන්න ලැබෙනවා ඒ බුදුරජාණන් වහන්සේ රට්ටපාල කුල පුත්‍රයා තුල අරතනම් පැවිද්දක් පැවිද්දට ඇල්මක් ඇති වෙන අන්දමින් දේශනා කළ කාරණා මොනවද කියන එයින් අංශු මාත්‍රයක් නමුත් හෙළි වෙනවා. ප්‍රධාන කාරණා හැටියට දක්වන්නේ මේවයි. චත්තාරෝ ධම්මුද්දේශා කියලා කියන්නේ සතර ධර්ම මාතෘකාවක්. අහලයි මම මේ පැවිද්දට තීරණය කරගත්තේ කියලා රට්ටපාල ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ පෝරාවි රජුට කියනවා. මොකද්ද පළමුවෙනි එක? උපනීයති ලෝකෝ අද්දෝ. මේ ලෝකය බොහෝ විට මාතෘකා පාඨය එක පාඩට කියනකොට වැටෙන්නේ නැහැ. ඒක විස්තර කරාමයි තේරෙන්නේ. නමුත් ඒවා පිළිබඳව සාකච්ඡාවක්කට ඉඩසැලසීම් වශයෙන් රට්ටපාල ස්වාමීන් වහන්සේ පළමුවෙනි කෝරාවි රජුන්ට දෙන්නේ ඒ මාතෘකා හතර පමණයි. මොනවාද පළමුවෙනි මාතෘකාව? උපනීයති ලෝකෝ අද්දෝ. ලෝකය උපනීයති කියන වචනේ තේරුම ඉදිරියට තල්ලු කරගෙන යන තැනක්. ලෝකය ඉදිරියට තල්ලු වී යන තැනක්. ඒ වගේම අද්දෝ කියලා කියන්නේ අස්තිර තැනක්. එතකොට ලෝකය කියන්නේ ඉදිරියට තල්ලු වීගෙන අස්තිර තැනක්. දෙවෙනි කාරණය, දෙවෙනි ධර්ම මාතෘකාව මොකද්ද? අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ. ලෝකය කිසිම ආරක්ෂාවක් නැති ඊශ්වරයෙක්. ඊශ්වරයා කියලා කියන්නේ කවුරුත් දන්නවා මේ හැම එකක්ම කරන්න පුළුවන් දේව දෙවියෙක් කියන එකයි. එතකොට ඊශ්වරයෙක් නැති, ආරක්ෂාවක් නැති ඊශ්වරයෙක් නැති තැනක් ලෝකය. ඒ දෙවෙනි මාතෘකාව. අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ. ඊළාට තුන්වෙනි කාරණය, අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියා. ලෝකය කියලා කියන්නේ Tamanට අයිති කිසිවක් නැති තැනක්. ඒ වගේම හැම දෙයක්ම අතහැරලා යන්න වෙන තැනක්. ඒ තුන්වෙනි මාතෘකාව. හතරවෙනි මාතෘකාව, ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ලෝකය කියලා කියන්නේ නිතරම මොකද්දෝ අඩුවක් කියන තැනක්. අතිත්තෝ කියන්නේ අතෘප්තිකර. ඒ කියන්නේ තෘප්තියක් සෑහීමක් නැති තැනක්. තණ්හා දාසෝ, තණ්හාවට දාස වූ තැනක්. එතකොට ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ඒක එක පාඨයක්. ඒක ලෝකය කියන්නේ නිතරම කිසියම් අඩුවක් ඇති, තෘප්තියක් නැති, තණ්හාවට දාස වූ තැන. ඔන්න එතකොට මේ ධර්මාතුරුකා හතර ප්‍රකාශ කරාම මේක රජුන්ට ප්‍රශ්නයක්. රජුරු අහනවා එක එකක් මේක කොහොමද මම තේරුම් ගන්න කියලා. ඔන්න එතකොට මේක තේරුම් කරනවා. අන්න ඒ තුලයි අපිට වටිනා ධර්මයේ මතුවෙන්නේ. රට්ටපාල ස්වාමීන් වහන්සේ එකින් එක අරගෙන උපනීයති ලෝකෝ අද්දෝ කියන එක තේරුම් ගන්නේ කොහොමද කියලා අහුවාම මේව ඇත්ත වශයෙන් එකින් එකයි අහන්නේ. එතකොට මේ රජුරු වහනේ ඇටියට කියනවා මේ උත්තර දෙන්නේ කොහොමද? දැන් මහරජ, ඔබ වයස 20-25 කාලේ මතකද? ඒ කාලේ කොහොමද ඔය ඇතුන් අසුන් හික්මවීමේ කඩුදුණු ශිල්ප ආදීදී යුද්ධදීම කොහොමද ඔබේ හැකියාවන්? එතකොට කියනවා මම ඒවා පිළිබඳව මට හොඳ ශක්තියක් හැකියාවක් තිබුණා, කොයිතරම්ද කියද මට ඒ වෙලාවේ හිතුණා මම ඉර්ධිමත් කියලා. මට සමාන කරන්න කෙනෙක් නැතියි කියලා මට ඒ අවස්ථාවේ හිතුණා. ඒ තරුණ කාලේ. මම තරුණ කාලේ මතක් කරලා දුන්නා. ඊළඟට අහනවා රට්ටපාල ආමඳුරෝ මහරජ දැනුත් ඔබ එහෙමද? දැන් නම් මම වයස 80ක් විතර වෙලා මම දැන් නම් මගේ තත්ත්වය මෙහෙමයි මට මෙතන අඩිය තියන්න ඕන කියලා අතනයි අඩිය තියෙන්නේ. අන්න ඒ තත්ත්වයට මම බැහැලා ඉන්නවා කියලා. ඔන්න ඕක තමයි. ඔන්න එතකොට ඒකෙන්ම ප්‍රත්‍යක්ෂ සාධකයක් හැටියට රට්ටපාල ස්වාමිනාහි ප්‍රකාශ කරන ඔන්න ඕක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ ලෝකය කියන්නේ නිරන්තරයෙන්ම ජරාවෙන් ඉදිරියට පමුණුවන තැනක්. ඒ වගේම ඒක අද්දුව ස්ථිර නැති තැනක් අර තරුණ බව හැමදාම තියාගන්න බෑ කියන එකයි ඒක ප්‍රකාශ කළාම රජිරුවත් කියනවා ඒක පිළිගන්නවා ආශ්චර්යයි අද්භූතයි භාග්‍යතුන් වහන්සේ විසින් කොයිතරම් ලස්සනට මේ කාරණේ කියලා තියනවාද කියලා ඒක පිළිගත්තා. ඔන්න ඊළඟට දෙවෙනි කාරණේ කොහොමද ඔන්න ඊළඟ රජිරුව දෙවෙනි කාරණේ ගැන කියන්නේ ඒක රජිරුවන්ට වඩාත් ප්‍රශ්නයක් ලෝකීය අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ ලෝකේ ආරක්ෂාවක් නැති ඊශ්වරයෙක් නැති තැනක් කියන එක රජුවන්ට ප්‍රශ්නයක් නිසාම රජුරුවම ඉස්සෙල්ලා මහනවා. දැන් කොහොමද භවත් රට්ටපාල ඔහොම කියන්නේ? දැන් මට තියෙනවා මට මේ සිවුරංග සෙනගක් ඇත්තස්ත්‍රිය පාබල සෙනගක් තියෙනවා මට ඕනම ආපදාවක් ආවම ඉදිරියට ඇවිල්ලා මාව ආරක්ෂා කරන්න. කොහොම මොකද ඔබ මෙහෙම කියන්නේ? ඔන්න එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ ඒ යුද්ධ කතාව නෙවෙයි වෙන කතාන්තරයක් අහනවා රජුරුවන්ගෙන්. මහරජා ඔබට යම් කිසි නිදන්ගත ආබාධයක් තිබෙනවද? එතකොට රජ්ජුරුව කියනවා මට දරුණු වාතාබාධයක් තිබෙනවා. සමහර වෙලාවට මට වාතාබාධය උස්සන්න වුණාම මගේ නෑයින් වට කරගෙන ඉඳගෙන කියනවා දැන් කෝරාවේ රජ්ජුරුව මිය යයි කියලා, පරලොවට යයි කියලා. ඒ තරමට මට උග්‍ර වෙන අවස්ථාවලුත් තියෙනවා කියලා රජ්ජුරුව ඒක පිළිගත්තාම කියනවා. අන්න එතකොට රට්ටපාල හාමුදුරුව අහනවා හොඳයි එහෙනම් මහරජා ඔබට පුළුවන් ද ඔබේ නෑයින්ට කියන්න මට මේ තියෙන දැඩි වේදනාව ඔබ හැමදෙනාම බෙදාගෙන ඒක අවිඳින්න. එතකොට මට මේ පහසු වෙනවා මගේ වේදනාව අඩු කරගන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන්ද? නෑ නෑ භවත් රට්ටපාල මට එහෙම බෙද මගේ වේදනාව මම විඳිනවා මිසක් වෙන කෙනෙකුට බෙදලා දෙන්න හැටියාවක් නෑ. ඔන්න එතකොට කියනවා ඕකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන ලෝකේ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කිසිම පරිත්‍රාණයක් මෙතන කිසිම ආරක්ෂාවක් නැති ඊශ්වරයෙක් නැති තැනක් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඕකයි. ඒ අවසාන වශයෙන් බලනකොට වේදනාව තමම දරා ගන්න ඕනක කිසිම කෙනෙකුට මේක අඩු කරන්න බෑ. ඔන්න එතකොට ඒකත් පිළිගන්නව රජ්ජුරුව කොයිතරම් ආශ්චර්යවත් අද්භූත දෙයක්ද භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළේ කියලා. ඔන්න ඊළාට තුන්වෙනි කාරණය ඒකත් රජ්ජුරුවන්ට ගැටලුවක් නිසා පළමුවෙන්ම තර්කයකුත් එක්ක ඉදිරිපත් කරන්නේ අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියන් ලෝකේ Tamanට කියලා දෙයක් ලෝකේ නැtei කියලා කොහොමද කියන්නේ? මට මේ තියෙන රත්රන් රන් රුවන් මේ භූමියේත් නිදන්ගතවත් ප්‍රතිකුත් මට මේ ධනෙ දහන්නේ තියෙන කොහොමද ඔබ? මොකද ඔබ කියන්නේ Tamanට අයිති කියලා දෙයක් ලෝකේ නැtei කියලා? ඔන්න එතකොට රට්ටපාල හාමුදුරුවන හොඳයි දැන් ඔබ පංචකාම සම්පත්තිය විඳිනවා මේ ඔක්කොම රණ්ඩුවන් එක්ක ඔබ මිය පරලොව ගියාට පස්සේ පුණුවන් දේ තත්ත්වේ ඒවා අරගෙන යන්න ඒවා ඒ සැප විඳින්න. මුද රජිරුව කියන නෑ මට ගෙනියන්න හැකියාවක් නෑ මම කර්මානුරූපව ගිහිල්ලා ඒවා විඳින්නට වෙනවා මේ ධනෙ අරගෙන යන්න හැකියාවක් නෑ මා පිටුපස්සේ යන්නේ නෑ. අන්න එතකොට ඒක තේරුම් ගත්තට පස්සේ රජිරුව ඔන්න ඕක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියන් තමාටේ කියලා දෙයක් ලෝකේ නැත හැම දෙයක්ම අතහැරලා යන්න වෙනවා කියලා ප්‍රකාශ කළේ. ඒකත් රජිරුව පිළිගන්න කොච්චර විතරම් ආශ්චර්ය අද්භූත දෙයක්ද භාගතුන් වහන්සේ වදාළේ කියලා. ඔන්න ඊළඟට අවසාන කාරණය ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ ඒක රට්ටපාල ස්වාමීන් වහන්සේම තේරුම් කරලා දෙනවා. ඌනෝ ලෝකෝ මේ ලෝකේ හැමතිස්සෙම මොකද්ද අඩුවක් තියෙන තැනක් කෘප්තියක් නැති තැනක් තණ්හාවට දාස භාවයක් තිබෙනවායි ලෝකේ කියලා. මේ රජුණන්ගෙන් අහනවා මහරජා දැන් ඔබ දැන් මේ ඊටාම සමෘද්ධිමත් කුරු රටේ රාජ්‍ය කරනවා යම් අවස්ථාවක ඔබේ යටත් වැසියෙක් නැගෙනහිර දිසාවෙන් දූතෙක් වශයෙන් ඇවිල්ලා කියනවා මහරජා මම දැක්කා නැගෙනහිර දිසාවේ එක්තරාක් එක්තරා බොහොම සමෘද්ධිමත් නගරයක්. ඒ නගරයේ බොහොම පහසුවෙන් ඔබ වහන්සේට දිනා ගන්න පුළුවන් කියලා කිව්වොත් ඔබ මොකද්ද කරන්නේ? එතකොට මේ රජුරුව කියනවා මේ නගරයත් ඒ ජනපදයත් මම මගේ රාජ්‍යයට යටත් විජිතයක් බවට පත් කරගන්නවා කියලා. ඊළඟට ඒකම රට්ටපාල හාමුදුරුවන් හොඳයි බටහිර පැත්තෙන් ඇවිල්ලා ඒ විදිහට දූතයෙක් කිව්වොත් ඒ වගේ ප්‍රදේශයක් ජනපදයක් තියෙනවා කියලා. එතකොට ඔබ මොකද්ද කරන්නේ? මම ඒකත් අල්ලගන්නවා. දකුණු දිශාවෙන් උතුරු දිශාවෙන් ඇවිල්ලා දූතයෙක් කිව්වත් ඒ තත්වේමයි. ඊම් පෙන්නවා රජුරුවන් තුර තෘප්තියක් නැති බව අච්චර විශාල රාජධානියක් රාජ පාලනය කරමින් හිටියත්. ඔන්න එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන ඕනෝක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ ලෝකය නිරන්තරයෙන්ම මොකද්දෝ අඩුවක් ඇති තැනක් සුප්තියක් නැති සෑහීමක් නැති තණ්හාවට දාස භාවයට පැමිණි තැනක් කියලා ඒ කාරණේත් හේතු ගන්නවනවා. ඔන්න එතකොට රජ්ජුරෝ ආශ්චර්ය අද්භූතයි කියලා එකක් පිළිගන්නවා. ඔන්න එතනින් ඒ සාකච්ඡාව අවසාන බවයි මේ සූත්‍රයේ තියෙන්නේ. එතන ඉඳලා තියෙන්නේ රට්ටපාල ස්වාමීන් වහන්සේ වදාළ ගාථා පෙළක්. ඔන්න දැන් අපි එන්නේ ගාථා පෙළේ මුලටම තියෙන ඒ ගාථා තුනටයි. අද අපි මාතෘකාව හැකිට තබා ගත්තු පස්සාමි ලෝකේ සධනේ මිනිස්සේ ලද්ධාන විත්තං නදදන්ති මෝහා. ඒ කියන්නේ මම ලෝකයේ ධනවත් මිනිස්සු දකිනවා, ධනය ලබාගෙන ලද්ධාන විත්තං නදදන්ති මෝහා. ලුද්ධා ධනං, ධනය ලබාගෙන මෝහය නිසා ඒවා දෙන්නේ නැත, කාටවත් දෙන්නේ නැත. මට ලෝකයේ දකින්න ලැබෙනවා මිනිස්සෙයින් ධනය ලබාගෙන ඒව කාටවත් දෙන්නේ නැහැ. ලුද්ධා ධනං සම්නිච්ඡයන් කරොන්ති, බෝලෝභීව ධනය එක්රැස් කරනවා. බීඕව කාමී අභිපත්‍යන්ති, වඩ වඩාත් කාමයන් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙනවා. ඊළඟ ගාථාවේ කියවෙන්නේ රාජා පසයිහ පඨවින් ජිනිත්වා සසාගරන්තං මහිමා වසන්තෝ. රජ කෙනෙක් බලාත්කාරයෙන් පෘථිවිය යම් කිසි ප්‍රදේශයක් ජය අරගෙන සාගරය කෙළවර කොට ඇති මේ පෘථිවිය පාලනය කරන අතරේ ඕරං සමුද්දස්ස අතිත්ත රූපෝ පාරං සමුද්දස්ස පිපත් හේත. මූදෙන් මෙහා කොටස ගැන එයින් සෑහීමකටපත් නොවි මූදෙන් එතර තියෙන රට ගැනත් ඒකත් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න ඊළඟට තුන්වෙනි ගාථාවේ කියවෙන්නේ රාජා චාන්‍යේච බහූ මනුස්සා අවීත තණ්හා මරණං උපෙන්ති. ඒ රජ්ජුරුවත් අනෙක් මිනිස්සුනුත් තණ්හාව දුරු නොකොටම මරණයටපත් වෙනවා. අවීත තණ්හා මරණං උපෙන්ති ඌනාව හුත්වාන ජහන්ති දේහං. මොකද්දෝ අඩුවක් ඇතිවම ශරීරය අතහරිනවා. කිසිම කෙනෙක් සෑයීමකටපත් වෙලා නොවේ ශරීරය අතහරින්නේ. ශරීරය අතහරින වෙලාවට මතක් වෙනවා මොකද්දෝ අඩුවක්, ජීවිතේ තාම කළා ඉවර නැහැ, ලබලා ඉවර නැහැ, තව මොකද්දෝ අඩුවක් දැනෙනවා. ඌනා බහුත්වා ජහන්ති දේහං කාමේහි ලෝකස්මි නහති තිති. ඔන සිද්ධාන්තයේ ලෝකෙහි කාමයන් පිළිබඳව තෘප්තියක් නම් නැත. එතනින් ඒ ගාථා ඉවර වෙනව නෙවෙයි, තවත් ගාථා පෙළක් තිබෙනවා. ඒවයි සාමාන්‍ය අදහස විතරක් අවස්ථානුකූලව අපි කියනවනම්. ඊළඟට කියනවා අර කියාපු මිනිස්සු අර විදියට තෘප්තියක් නැතිව ජීවිතය ගෙවලා අවසාන අවස්ථාවේ අවසාන හුස්ම අර දුක් සුසුමක්, මට ලබා ගන්න තව දේවල් තියෙනවා කියන මගේ දුක් සුසුමක් ඇතිව ඒ විදියට මැරිලා. අපි මේ ගාථා තව ටිකක් අපි ගාථාවල අර්ථය කියන නිසා සමහර විට පදානුගත අර්ථය නෙවෙයි, තව ටිකක් ඒක මේ පින්වතුන්ට තේරෙන ආකාරයට හැඩගස්වලා කියන්න බලාපොරොත්තු වෙනවා. ඒක සාමාන්‍ය අර්ථය. ඉතින් එතනින් කියවෙන්නේ ඔන්න ඊළඟට එමියගිය පුද්ගලයා පිළිබඳව ජීවත් වෙන ණය කරන ටිකයි. ඒ ණයයන් කෙස් අවුල් කරගෙන වැළපෙමින් අනේ අපි හිතුවේ මේ අමරණීයයි කියලා, නමුත් මැරිලානේ. ඔහම ඒ දුක් වෙමින් අර පුද්ගලයාව එක වස්ත්‍රයකින් ඒ ඉන්දියාවේ මේ මලවුන්ට සලකන ආකාරය මේ පින්නතුන් අහලා ඇතිනේ. එක වස්ත්‍රයකින් නොතලා ගෙනහිල්ලා අන්තිමට දරසෑයක දාලා උලකින් අනිමින් පෙරල පෙරලනේ ඉන්දියාවේ ඔය දෙගිනි මෙහි වගේ ඔය ලොකු සත්කාර සම්මාන ඇතිව ආදාහණය කරනව නොවේනේ. අල්පේච්ඡ විදියට අතීතේ ඒ වස්ත්‍රයක් ඊට වැඩි දෙයක් ගෙනියන්න අයිතියකුත් නෑ වගේ ඒ අවස්ථරයෙන් ඔතල ගෙනහිල්ලා දවන්නේ අර දරත් ඉතුරු කරගෙන කරන්න ඕන නිසා යකඩ උලකින් අනිමින් එහාට මෙහාට පෙරළමින්. ඔන්න එතකොට ඒ වයින් විදිනු ලබමින් අර පුද්ගලයා අර ශරීරය ඉතින් දැවෙනවා. ඊළඟට දායාද කරුව මොකද්ද කරන්නේ? ඒ අයිති දේවල් මේ පුද්ගලයාට අයිති දේවල් අරගෙන යනවා. අර සත්‍ය අර මැරුණු පුද්ගලයා සමන්ගේ කර්මානුරූපව යනවා. එතකොට ඒ අනුව ඊනට තවදුරටත් රට්ටපාල ස්වාමීන් වහන්සේ ඊළඟට ධර්ම තත්ත්වය පෙන්නුම් කරනවා. ඒ කර්මානුරූපව යන එක ගැන මේ කිසිසේත් තමන්ට මේ ධනෙන් මේ ජරාව ජය ගන්න බෑ, ලෝක තත්ත්වය ජය ගන්න බෑ ධනෙන්. බොහෝ සත්වයින් මේ ලෝකයේ සත්වයින් මෝහය නිසා, අනවබෝධය නිසා නොයෙකුත් පාප කර්ම කරලා හරියට ගෙවල් බිඳින්න ගිහිච්ච කෙනෙක් ගෙවල් බිඳින අතරේ යහුනහම දඬුවම් විඳින්න වගේ ඒ තමන්ගේ කර්මානුරූපම නොයෙකුත් දුක් වලට පත් වෙනවා මේ සංසාරේ. එතකොට ඒ ධනයෙන් කවදාවත් ඒ සංසාර තත්වයෙන් මිදෙන්න බෑ. නමුත් ප්‍රඥාවෙනුයි ඒක මේක කරන්න පුළුවන්. ඒක නිසා ඔන්න සිද්ධාන්තයේ වශයෙන් ප්‍රකාශ කරනවා තස්මායි පඤ්ඤාව ධනේන සෙය්‍යෝ. එම නිසා ධනයට වඩා ප්‍රඥාවම ශ්‍රේෂ්ඨයි. ඒකෙන් තමයි මේ සසර දුක් කෙලවර කරගන්න තියෙන්නේ කියලා ඒ විදිහට ප්‍රකාශ කරලා ඔන්න මේ ලෝකයේ තියෙන මේ නොයෙකුත් විවිධ කාමයන් විචිත්‍ර කාමයන් චිත්‍ර විචිත්‍ර අන්දමින් ලෝකයේ තිබෙනවා. නමුත් ඒවායින් අන්තිමට මේ දුක්වලට පත් වෙනවා කියලා එයින් පෙන්වුම් කරන්නේ නිවන් මඟ සෙවීම ප්‍රඥාව උදා කර ගැනීම තමයි ලෝකයේ කළ යුත්තේ කියන ඔන්න ඒකයි මේ අපි සාරාංශ වශයෙන් කිව්වොත් දැන් මේ අවස්ථාවේ රට්ටපාල සූත්‍රයේ සාරයයි මේ පින්නතුන්ට ප්‍රකාශ කළේ. ඉතින් අපි කලින් කිව්ව හැටියට එක පැත්තකින් රට්ටපාල ස්වාමීන් වහන්සේගේ නෙක්ඛම්ම ශක්තිය හෙළි වෙනවා. උන්වහන්සේගේ චරිතය ඉතාමත්ම බොහෝ දිනාට ඒ රට්ටපාල සූත්‍රය කියවුවහම ඒකෙන්වත් නෙක්ඛම්මය මතුවෙලා තිබෙනවා. අපි කොතිකුත් අහලා තිබෙනවා එබඳු අවස්ථාව රට්ටපාල සූත්‍රය කියලා කියවලා ඒකෙන් ඇති වෙච්ච ඇතුළ සංවේගය සංසාර සංවේගය වගේම උන්වහන්සේගේ චරිත ශක්තිය නැති වුණු ඒ නෙක්ඛම්මය චේතනාව පිහිට කරගෙන ඇතම් කෙනෙක් පැවිදි බවටත් පත් වුණු බව කියවෙනවා. ඒක නිසාමයි උන්වහන්සේ ශ්‍රද්ධාවෙන් අග්‍ර ඒ වගේම ඡන්ද ශ්‍රද්ධාවත් එක්කම යන්නේ ඡන්දය කියලා කියන්නේ අර ඒ ශ්‍රද්ධාව අනුවම යන දැඩි ඕනෑකම මේ ශාසනික පිළිවෙත් පිළිවෙත් පිළිබඳ ඒ දැඩි ඕනෑකම නිසා තමයි උන්වහන්සේ දැන් මේ කාලේ සමහර සංඝයා වහන්සේලා පවත්වන උපවාස වගේ නෙවෙයි අන්න උන්වහන්සේ පැවැත්වුවේ මේ ගිහිගෙන් නික්මලා පැවිදි වීමට මව්පියන්ගේ අවසර පතාගෙන ඒ අවස්ථාවේ උපවාසයක් එතනම විම දිගා වුණා එක්කෝ මරණය එක්කෝ පැවිද්ද කියලා. අන්න ඒක අන්තිමට මව්පියන් කොතෙකුත් ඒ ඇවිටිලි කරත් ඊව ඉඳගෙන පුළුවන් පින් කරන්න. බොහෝ දෙනා ඔය අඩාලව කියනවා නම් 50ට 50 එහෙම ජීයකට කැමති වුණේ නැහැ රට්ටපාල ස්වාමීන් වහන්සේ. මොකද අර ඒ තමන් වහන්සේට ඒ අර අපිට පේන හැටියට එතකොට මේ ධර්මෝපදේශයන් හතර මුළු ත්‍රිපිටක සාහිත්‍යයේ දකින්න ලැබෙන්නේ ඇත්ත වශයෙන් කෝරාවේ රජුරෝ ඉදිරිපත් නූන නම් අපට ඔන්න ඔය කියආපු වටිනා ධර්ම උපදේශ හතර අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඊින් අපිට හිතන්න තියෙන බුද්ධ දේශනාවේ කොයිතරම් වටින දේවල් අපට අහිමි වෙලා තිබෙනවද? ඔය තියෙන ටිකවත් අපි රැකගන්න උත්සාහවත් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ රට්ටපාල සූත්‍රයේ තියෙන මේ ධර්ම උපදේශ හතර අහලයි රට්ටපාල ස්වාමීන් වහන්සේට අරතරන් තේරුනේ. දැන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආකාරයට ගිහිගෙන ඉඳලා නම් මේක කරන්න බෑ කියන ඒ දැඩි අදිෂ්ඨානය ඇති වෙයි ළඟට ඇවිල්ලා මව්පියන්ගෙන් අර විදියට ලොකු උපවාසයක් ඉවත් කරගෙන තමන්ගේ පැවිද්දට අමතිමිට කැමැත්ත ලබා ගත්තා. ඒ පමණක් නෙවෙයි ඊළඟ අවස්ථාවේ අපිට පෙනෙනවා උන්වහන්සේගේ අල්පේච්ඡතාව, උන්වහන්සේගේ අර ඒ පැවිදි ජීවිතය තුළ අල්පේච්ඡව ගත කළ ආකාරය අපිට හිතා ගන්න පුළුවන්. තමන්ගේ ගෙදරට ඇවිල්ලත් පිණ්ඩපාතේ වඩින්න වගේ ඇවිල්ලා වඩින ආකාරයෙන් ඇවිල්ලා ඒ තමන්ගේ පියා කිව්වේ වචනේ අනුව තමන් හඳුන්වලා දීලා නෑ මම ඒ වෙන හාමුදුර කෙනෙක් නෙවෙයි ඔබේ පුත්‍රයයි කියලා ආව නෙවෙයි. උන්වහන්සේ අරගේ පැත්තෙන් යනකොට දැක්කා අර පිළුණු බත විසි කරනවා. ඒක අල්පේච්ඡව පිළි අරගෙන විසි කරන තියෙන දෙයක් නම් අරම කියලා ගන්න පුළුවන් කමක් තියෙනවා. අන්න එතකොට මේ පාත්‍රයට දාන්න කිව්වා. ඒක වළඳලා එදා ආහාරය ඒ තමන්ගේ ගෙදරට ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ ලැබුවේ පිළුණු බත් ටික විතරයි. ඊළඟට ඒ පියාට ඇමතපු ආකාරයත් ගෘහපතිය කියලයි. එහෙම් පිටින්ම අර ගිහි ජීවිතයෙන් ඉවත් වෙච්ච බව පෙන්වුම් කරන වචනයක්. ඊළඟට ඊට පස්සෙන් දැවිලා ඒ පියා උත්සාහ කළ ප්‍රතිකුත් අර හරියට මුව වැද්දෙක් උගුලක් අටවන්න වගේ මෝඩ පියා කළේ ඔක්කොම රන්රුවන් ගොඩ ගහලා අර පැරණි භාර්යාවන් පුරාණ දුතීකාවන් කියලා කියන්නේ නෂ්ටාවශේෂ පුරාණ දුතීකාවන් කියලා කියන්න කියලා ආතිය පැවිදි විදියට බලනවා නම් නෂ්ටාවශේෂ. අර නෂ්ටාවශේෂ ටිකක් එළියට අරගෙන ඒවා හැඩ වැඩ ගම්මලා මේ හාමුදුරුව අල්ල ගන්න උත්සාහ කරා. නමුත් ඒ වට යට වුණේ නෑ. ඒ අයට නැගිනිය කියලා ව්‍යවහාර කරන වචනෙින් මේ අය කලන්ත වුණායි කියලා කියනවා. කෙසේ හෝ ඒවා ඒ වට අහුනෙත් නෑ. එතකොට අර විදියට පියාණන්ට යම් කිසි කුකුසක් එහෙම නැත්නම් පාපයක් ඇති වෙයි කියන නිසා වෙන්න ඕන. අර විදියට ගෘහපති අපට දානේ දෙනවා නම් දෙන්න, දැන් ආරාධනා කරලායි තියෙන්නේ, දෙන්නව නම් දෙන්න, එහෙම නැත්නම් අපි යනවා කියලා කිව්වා වගේ. ඒ කිව්වහට පස්සේ ඔන්න පියාණන් අය ආහාර දුන්නා. එතකොට ඊළඟට මේ නෙක්ඛම්ම ශක්තිය අනුවම තමයි එතනින් ඉදිරියට ගිහිල්ලා අන්න අර විදියට උයනට වැඩම කළේ. උයනේදී ඒ කළ ධර්ම සාකච්ඡාව තුළින් අපට තවදුරටත් පැහැදිලි වෙනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ තුල තිබුණු අර තණ්හාවේ ආදීනව පක්ෂය ගැන කොයිතරම් ගැඹුරු වැටහීමක් තිබුණාද ඒක එක මනක් අහලා. ඒ වගේම මේ මන අනුව උන්වහන්සේ කියලා මන භාවනා කරලා අන්තිමට රහත් වෙලයි එතෙන්ට වැඩම කරලා තිබෙන්නේ. ඒක තුලින් අපට හුඟක් හිතා ගන්න පුළුවන් අන්න තණ්හාවේ ආදීනව. අපි තණ්හාව කියන තණ්හාව, ආසාව, ලෝභකම, කුම්මැහිකම ආදීනවයිකුත් වශයෙන් පාවිච්චි වෙනවා අපේ එදිනදා ජීවිතයේ. එතකොට මේවා යටින් තියෙන්නේ මේ තණ්හාවේ ඇති උග්‍ර ස්වභාවය පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ අර දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මේ පින්නතුන් චතුරාර්ය සත්‍ය ගැන කොතිබුත් අහලා තිබෙනවා. දුක්ඛ සත්‍ය, ජාති, ජරා, ව්‍යාධි ආදී වශයෙන් කියලා මේ පංච පාදානස්කන්ධයේ මේ ගොඩවල් පහක් බදා ගැනීම දුක බව දක්වලා තිබෙනවා. ඊළඟට ඒකට හේතුව හැටියට බොහොම අවස්ථාවල දක්වලා තිබෙන්නේ යායන් තන්නා පූනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී කියන පද මාලාවකුත් එක මේ තණ්හා වචනේ ඉදිරිපත් කරලා තියෙන්නේ. යම් තණ්හාවක් තිබෙනව නම් පූනෝ භවිකා කියලා වචනයක් කියනවා. පූනෝ භවිකා කියන වචනේ මේ තණ්හාවට විශේෂණ හැටියට කියලා තියෙනවා. ඒකේ තේරුම පුනර්භවයක් ඇති කරන, නැවත නැවත භවයක් මවන ස්වභාවයක් මේ තණ්හාව තුල තිබෙනවා. ඒ වගේම ඒකයි අපි අර භව නෙත්ති කියලා කිව්වේ. ආරම්භයේදී කිව්වා මේ තණ්හාවට තව නමක් තිබෙනවා කියලා භව නෙත්ති කියලා. නෙත්තිය කියලා කියන්නේ ඉස්සරහට නැඹුරු වෙලා තිබෙන එක. එතකොට මේ තණ්හාව ඒ නැඹුරුලා තියෙන්නේ මොකද? අර ඌනෝ අඩුපාඩුව නිසා. අඩුපාඩුව නිසා අර මරණ අවස්ථාවේ තණ්හාව නිසා තමයි නැවත උත්පත්තියකට යොමු වෙන්නේ. ඒ පැත්තට නැඹුරු වෙලායි තියෙන්නේ. මෙතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. තණ්හා පෝනෝ භවිකා පුනර්භවය ඇති කරනවා. ඒ වගේම නන්දි රාග සහගතා ඒ තැන්වල සතුටු වෙන ඇලෙන ස්වභාවය තිබෙනවා. తత్ర తత్రාభినందిని ඒ තැන්වල සතුටු වෙන ස්වභාවයක්. උන්න තණ්හා විෂම ස්වභාවයයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඒවා ඉතින් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් ත්‍රිවිධ වශයෙන් දක්වනවා. ඒවා කොතිකුත් මේ පින්නතුන් කියලා තිබෙනවා. එතකොට පංචකාම සම්පත්තිය විඳින්න, ඊළඟට ඒ වගේම මේ භවය තණ්හා විතාමත්ම සියුම් මේ පැවැත්ම මමයේ මාගේ කියලා ඒ සක්කාය දිට්ඨිය ගැනීම තුලින් සත්වයා තුල ඒ පැවැත්ම තහවුරු කරගන්න මොන යම් ආකාරයකින් හෝ ඉන්න ඕන, ජීවත් වෙන්න ඕන, පැවතින්න ඕන. එතකොට අන්නේ භව තණ්හාව ඊටාම සියුම්. ඊළඟට ඒ ගත්ත ගැන්ම නිසාම තමයි Taman බලාපොරොත්තු වෙන දේවල් නැතිනකොට දිවින සාගන්න පවා හිතෙන විභව දෘෂ්ටිය කියලා කිය බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් ඕක. අරේ මමයේ මාගේ කියලා දැඩි ගැන්මේ දෙපැත්ත තමයි ඒ අල්ම ඒ කැමැති දෙයක් තිබෙනවා නම් ඒකට ඇලීම, අකමැති දෙයක් තිබෙනවා නම් ඒකට එහා ගැටීම. ඒක තුල අර දිවිනසා ගැනීමෙන්නේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්චේ දෘෂ්ටියත් කියලා මේ දෙකම ඉවත් කළ බුදුරජාණන් වහන්සේ අනාත්ම දර්ශනය ඉදිරිපත් කළේ මෙතන සත්‍යයක් පුද්ගලයක් නැහැ කියන එකයි. ඒක තුලින් ක්‍රමක්‍රමයෙන් අන්තිමට මේ තණ්හාවට ඉඩක් නැති වෙනවා, තණ්හාවට නිමිත්තක් නැති වෙන තත්වයටයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දක්වලා තිබෙන්නේ. එතකොට මේ තණ්හාව යථා ස්වභාවය අපිට මේවයින් පේනවා වගේම ඊළඟට තව දුරටත් අපි කල්පනා කරලා බලනවා නම් වඩා ගැඹුරින් මේ තෘෂ්ණාව මේ කාලේ බොහෝ දෙනා කතා කරන එකක් තමයි. එක සත්‍යයක් මෙතන මී ගියලා තව තැනක උපදිනකොට මොකද්ද යන්නේ කියලා. මොකද්ද යන්නේ? සමහරු මේක විද්‍යාත්මක වශයෙන්, භෞතික වශයෙන් මෙතන මී ගිය කෙනෙක් තවත් ලෝකයක උපදිනකොට එතෙන්ට එකතු වෙන. එතෙන්ට ඇත්ත වශයෙන්ම භෞතික වශයෙන් තේරුම් ගන්න පුළුවන් විදිහේ සම්බන්ධයක් ඇති කියලා හිතනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දක්වන ධර්මතාව අන්න තණ්හා පෝනෝ භවිකා කියන තණ්හාවෙම තියෙනවා මේ ශක්තිය. නැවත භවයකට ගිහිල්ලා භවයක් මවන. ඉතින් ඒක ඇතම් අවස්ථාවල ධර්ම සාකච්ඡාවල නිතර භාජන වල ගැඹුරු ධර්ම කොටස තිබෙනවා. එක් අවස්ථාවක වච්චගොත්ත කියන පරිබ්‍රාජක ඇවිල්ලා කෙලින්ම ඇහුවා. යම් සත්වෙක් මේ කය අතහැරලා තවත් කයකට පැනිනකොට මොකක්ද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. ඒකට ඊට කලින් බුදුරජාණන් වහන්සේ ඒ අහලා තිබුණා මේ උපමාව අපි දෙමු ඉස්සෙල්ලා. අන්න යම් කිසි ලැබුගින්නක් ගැන හිතනකොට ගින්නක් ගහක් ගැල්වෙමින් තිබිලා ඒ ගින්න පැතිරීමේදී ඒකට උපාදානය වන්නේ. උපාදාන කියන වචනේ තිබෙනවා ගින්නට උපකාර වන දරාදියක් උපාදාන නමින් හැඳින්වෙනවා. ඒ කියන්නේ ඉන්ධන අල්ලා ගැනීම. ගින්න අල්ලා ගන්න දේ තමයි අපි ඉන්ධන කියලා කියන්නේ. දරා අල්ලගෙන නේ ගින්නක් දැන්වෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මරණ අවස්ථාවේදී තණ්හාවම උපාදානය වෙනවා කියලා. තණ්හාවම ඒ අල්ලා ගැනීමට ශක්තිය ලබනවා කියලා. ඒ ලැබෙන ආකාරය පෙන්වන්නයි අර ගින්න පැතිරීම පිළිබඳ උපමාව කියන්නේ. ලැබුගින්නක් පැතිරීමේදී එක ගහක් දැල්වෙමින් තිබිලා අනිත් ගහට ගින්න අල්ලන්න උපකාර වෙන්නේ වාතයයි, හුළඟයි. හුළඟ තල්ලු කරාම තමයි ගිහිල්ලා අර අනිත් ගහට ගින්න පැතිරෙන්නේ. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන සත්‍යයක් මේ භවය ඇතහැරලා තව තැනක උපදිනකොට එතෙන්දි මේ දෙක සම්බන්ධ වෙන්නේ අර කිව්ව භෞතික විදිය දෙකින් නෙවෙයි, තෘෂ්ණාව තණ්හාව නිසාමයි. එතකොට තණ්හාව නැතිය හැටියට තිබෙනවා නම් ඒකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් නේ ඊළඟ තවත් ඒක ඈතට යන බව. යමක නැතියක් තිබෙනවා නම් ඒකම ඒ ඉදිරියට යනවා. ඒ වගේ තෘෂ්ණාව වේගය තුලම තිබෙනවා තවත් භවයකට ගිහිල්ලා තවත් භවයක් මවන ස්වභාවය. ඒක තවත් ගැඹුරින් දක්වනවා නම් කියන්න තියෙන්නේ අපි අරන් බොහෝ අවස්ථාවල දැන් ධර්ම දේශනා කීපයක් කිව්ව නිසා මෙන්න පින්න දුන්ට ඒවා තේරුම් ගන්න ඒ තරම් අපහසු නොවෙන්න පුළුවනි. ඔය දැන් බොහෝ දෙනා ආයේ විඥානයක ගමනක් ගැන කතා කරන එක අපි පෙන්නවා විඥානයත් නාම රූපයත් අතර නිරන්තර තරකැවීමක් තිබෙනවා කියලා. විඥාණයට වැටෙන ඒ නාම රූප කියලා කියන අරමුණ, ඒ අරමුණයි ග්‍රහණය කරන්නේ. ඒ අරමුණ ළඟ එකක් වේවා, ඈත එකක් වේවා, බ්‍රහ්ම ලෝකයක් වේවා, අපායක් වේවා, හිතට වැටෙන අරමුණ තණ්හාව තුලින් ග්‍රහණය කළොත් අන්න අර තෘෂ්ණා නිත්‍ය. ඒ ප්‍රමාණවත් ආයෙත් මෙතන ඉඳලා කෙනෙක් යන්න ඕනේ නැහැ. යම් ආත්මයක් වගේ දෙයක් යන්න ඕනේ නැහැ. සාමාන්‍ය භෞතික සංකල්පානුව ගමන කියන එක තෝරන්නේ මෙතන තිබුණ එකක් තව දැනගට යනවා කියනකොට එක්ක පේනවා එක්ක ඒක කොහොම හරි අල්ල ගන්න පුළුවන් යම් කිසි උපකරණ මාධ්‍ය. මේක එහෙම එකක් නෙවෙයි. මේ චිත්ත ශක්තිය තුලම තියෙන තෘෂ්ණාව තුල නැති තණ්හා සමාන අදී තණ්හාව හා සමාන ගඟක් නැහැ කියලා කියන ඒ තරම් පුදුම විදිහට මේක ගලාගෙන යනවා. එතකොට ඒ තෘෂ්ණාව වේගියම ප්‍රමාණවත් ඒ සත්වයා තව භාවයකට යොමු කරන්න. ඒක වෙන්නේ අර ඒ තෘෂ්ණාවෙන් අල්ලගන්නේ මොකක්ද? අන්න අර විඥාන අපි අර නොයුතුත් අවස්ථාවල පින්නේ විඥානයේ වැටෙන පතිත වෙන ඡායාව අරමුණ. ඒ මරණ වේලාවට එන අරමුණ. ඔය මේ කාලයේ කම්ම නිමිත්ත, ගති නිමිත්ත ආදී වශයෙන් ඔය බොහෝ දෙනා කතා කරන්නේ. ඒ වෙන නිමිත්ත දැඩිව තෘෂ්ණාව තුලින් ග්‍රහණය කරනවා කර්ම වේගයෙන්. එතකොට ඒකම ප්‍රමාණවත් කෙනෙකුට උත්පත්තියක් ලබන්නේ. ඔන්න ඒකින් පෙන්නුම් කරනවා. ඒකමයි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ සංහාව ක්ෂය කිරීම. සංහාව ක්ෂය කිරීම අර නිට්ටිය සිඳ දැමීම වගේ. එතනම ඉවරයි එතකොට. එතනින් කතාව ඉවරයි. තෘෂ්ණා නිට්ටිය තිබෙනකා අන්න අර විඥාණයට වැටෙන ඒ නාම රූප අරමුණේ ග්‍රහණය කරගන්නවා. කුමක් හෝ ඒවා. ඒ තමන්ගේ කෙලෙස් නැති නොකර නිසා ඒ ලෝකයාගේ ලෝකයා තුල තියෙන අවිද්‍යාව තුල අවිද්‍යාවෙන් මෝහයෙන් ගත්තු ඒ දැඩි ග්‍රහණය අපි කලින් අවස්ථාවල පෙන්නුම් කළා. වෙනාම රූප ආදී ගැන කතා කරන අවස්ථාවේ පොළව පඨවි ආපෝ තේජෝ වායෝ කියන අපි මේ රූපයට උපකාර වන ඒ මූලික සාධූත ධර්මයන් ඒවා වැඩි ආකාරයට ග්‍රහණය කරලා තිබෙනවා. පිළිබඳ ප්‍රඥාව අපෙන් ගත්තු අවබෝධයක් නැහැ. ඒ වගේම නාම ධර්ම හැටියට කියන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඔන්න ඔය ටික තමයි එතකොට නාම රූප කියලා කියන්නේ. එතකොට විඥානයේ තියෙන විඥානයේ ඒ නාම රූප දැලෙන් මිදුණ නැත්නම් ඒක ගිහිල්ලා හිර වෙනවා අර තෘෂ්ණාවයගේ නිසා. ඒ විදිහට තමයි එතකොට ධර්මානුකූලව අපිට හිතා ගන්න තියෙන්නේ පුනර්භවයක් ඇති කරන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ තණ්හාවම මේ සංසාර දුකට මේ නැවත නැවත සංසාරේ ගමනට හේතු හැටියට තමයි අවස්ථාවල දක්වන්නේ. තෘෂ්ණාව අර කියාපු අඩුවක් දැන් යම් තැනක අඩුවක් තිබෙනවා නම් අපි හිතමු යම් දැන් මේ කාලේ මේ පින්නතුන්ට අත්දකින්නත් පුළුවන් මේ ඔය හිස් කරලා ගත්තු එකක් මොකක් හරි උරා ගන්න සූදානම් වයි ඉන්නේ. යමක අඩුවක් තිබෙනවා නම් අඩු තැනක් පුරවා ගන්න සූදානම් වල තිබෙන්නේ. ඒ වගේ මේ තෘෂ්ණාවේ වේගය නිසා ලෝකයා භවය පතනවා, භවයක් පතනවා. භවයක් පැතුවට Tamanට ඕන කරන භවය නෙවෙයි ලැබෙන්නේ, Tamanට සුදුසුම ලබාගත්තු භවයයි. කර්මානුරූපව Tamanට දිවි ලෝකේ යන්න හිතාගෙන හිටියත් ඒ තැනත් කරලා තියෙන පාප කර්ම නම් ඒ තැනත්ට මරණ අවස්ථාවේ ලස්සනට පේන්නේ ගිනි ගොඩක්. ගිනි ගොඩක්. අන්න ඒ වගේ තත්වයක් තිබෙන්නේ. එතකොට මේ තණ්හාව පිළිබඳ ඒකයි පෝනෝ භවිකා. මේ පෝනෝ භවිකා කියන එක භවයක් තව භවයක් හා එකතු වීම කියන එක නිරන්තරයෙන් අපචිත්ත සංස්කාරණේ සිද්ධ වෙන දෙයක්. ඒකම තමයි මරණ අවස්ථාවේදි සිද්ධ වෙන්නේ. වෙනස තියෙන්නේ මෙන්න මේ ශරීරේ. මේ ශරීර කූඩුවෙන් අතහරිනකොට ඒත් වෙන්නේ අරකම. විඥාණයත් නාම රූපයත් අතර ඒ කියන වටතර කැවිල්ලම තමයි මේ යන්නේ. ඊළඟට ඒක ඒ ඊළඟ ගන්න කය ඒක කේන්ද්‍රස්ථානය කරගෙන ඊළඟට මේ ආයතන මිනිසියෙක් වුණා නම් සල ආයතන හැටියට මේ ආයතන හයෙන් අන්න නැවතත් ඒවා නාම රූපය කරගෙන නැවතත් අර ලෝකයක් වඩා ගන්න. ওই විදිහට ලෝක මමමින් යන්නේ. ඒවත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන මේ තෘෂ්ණා වේගය තුලින් කෙරෙන දේවල්. එතකොට ඒ තණ්හාව සංසිඳ වුණු අවස්ථාව ඒක අපි ලොකුවට කිව්වට මොකද එදිනෙදා ජීවිතය තමන්ට අත්දකින්න පුළුවන් අන්දමට පුරුදු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. තමන්ගේ හිතේ දැඩි තෘෂ්ණාවක් ආව නම් ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ තෘෂ්ණාව නිසා ඇතිවෙච්ච සිතේ සසල බව. සාමාන්‍යයෙන් මේ තෘෂ්ණාව නැති අවස්ථාවත් තෘෂ්ණාව ඇති වුණු අවස්ථාවත් අතර වෙනස තම තමන්ටම සලකා ගන්න පුළුවන්. සති සම්පජඤ්ඤයෙන් යුක්තව මොකද්ද මේ වුනේ කියලා ඊළඟට ඇත්ත වශයෙන් ඊළඟට තෘෂ්ණාවට අදාළ වුණු අරමුණ ඒව අවශ්‍යතු වන්නේ නැතුව ටිකක් හරි හැල්මෙන් කල්පනා කරලා ඒක සංසිඳව ගන්න උත්සාහයක් ගත්තොත් අන්න ඒකයි නිවනට උපකාර වෙන්නේ. ඒක නිසා ආරි තණ්හක්ඛයෝ කියලා කියන්නේ නිවනට නමක් කුෂ්ණාව කියකීම. එතකොට දැන් කෙනෙක් මේ කාලයේ තර්ක කාර්යය අහනවා එහෙනම් නිවනට ආසා ගැනීමත් ආසාවක් නේද කියලා. ඒක මෝඩ ප්‍රශ්නයක්. මොකද හේතුව දැන් ලෝකයා පතන හැම දෙයක්ම කොච්චර ඒක ලබාගත්තු හැටිය ඊළඟට ඒක එපා වෙලා වෙන එකක් පතනවා. ඒක එපා වෙලා වෙන එකක් පතනවා. මිරිඟුවක් ඔසේ දුවන්න වගේ. නමුත් යම් කෙනෙක් නිවන පතනවා නම් නිවන කියන එකට හිතාගන්න නිවන කියන්නේ සමීකරණයක් හැටියට දාගන්න තණ්හක් හේව කියලා නිබ්බාන කියලා කියන ওই වචනේ ගූඪ දෙයක් හැටියට සැලකෙන මේ නිවීම වෙන මොකක්වත් නෙවෙයි, කුෂ්ණාව සංසිඳ වීම බව බුදුහාරයන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක නිසා අපි තේරුම් ගත්තොත් අපේ ඉලක්කය තණ්හාව ක්ෂය කිරීමයි කියලා. තණ්හාව ක්ෂය කිරීම ඉලක්කය නම් එතකොට ඒකට ආසාවක් ඇති කිරීම කියන එක අර තර්කකාරයා එහෙම කිව්වට මොකද? ඒකට ආසාව ඇති කිරීම කියන්නේ මොකද්ද? ඒකට ආසාවෙන් කරන්නේ මොකද්ද? කරන්න තියෙන්නේ මොකද්ද? තණ්හාව සම්පූර්ණයෙන් ක්ෂය කිරීම ඉලක්කය නම් ඒකට පියවර පියවර වශයෙන් යන්න ඕනේ. ඒ තණ්හාව ටිකෙන් ටික ක්ෂය කිරීමයි. එහෙම ටිකෙන් ටික නැති කර අවස්ථාවකි තමයි අන්තිම අවස්ථාව යම් අවස්ථාවක සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය ලෝකයා හිතන ඔය තණ්හාවේ අරමුණ ලබා ගැනීම හරියට උපමාවකින් කියනවනම් ගින්නට පිදුරු දැමීමක් වගේ. දාන්න දාන්න ගින්න වැඩෙනවා. නමුත් තණ්හාව ක්ෂය කිරීම ඉලක්කය කරගත්තොත් අඩු කරන්න ගින්න නිවෙනවා. ඔන්න දැන් තේරුම් ගන්න මේ පින්නතුන්ට පහසු වේවි. ඒකයි බුදුරජාණන් වහන්සේ තණ්හක් හෝ ඉරාද නිබ්බාණං කියලා රාදු බිච්චුන් වහන්සේ ප්‍රකාශ කරේ. මොකද ලෝකයා මේ නිවන කියන එක දෙයක් කරගෙන, ඒකත් අභව තෘෂ්ණාවේ කොටසක් කරගෙන, ඒක පරලෝක තියෙන අර අපි කලින් කිව්වේ සිය දෝරිස් නිවනක් කරගෙන, ඕක විදිහට සම්පූර්ණයෙන්ම ධර්මයේ විකෘත කරගෙන තේරුම් ගන්න ආයත තමයි අන්න අර තර්කයක් කරන්නේ මේක. නමුත් අපි හිතා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ ලෝක සත්‍යය, අර දුක් සමුදය හැටියට පෙන්වලා තියෙන මේ තෘෂ්ණාව තුලයි ලෝක සත්‍යය මේ සංසාරේ අර මිරිඟුවක් ඔස්සේ දුවන්නේ. ඒ වෙනුවට අන්න බුදුරජාණන් වහන්සේ ඊළක්යක් ඉදිරිපත් කළා, තණ්හාව ක්ෂය කිරීම. එතකොට ඒ තණ්හාව ක්ෂය කිරීමට ඇති ආසාව කියන එක යම් අවස්ථාවක ඒක සම්පූර්ණ කළ තණ්හාව ටිකෙන් ටික අඩු කරලා යම් අවස්ථාවක ඉවර වුණාම එතන තියෙන සැනසීල්ල. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක ප්‍රකාශ කරේ. තණ්හාව හරියට ඒක පිපාසය නැති කෙනෙකුට, දැන් තණ්හාව ගැනම සමහර විට දක්වන වචනයක් තමයි පිපාස කියලා. තණ්හාව ක්ෂය කිරීම කියන එකට එහෙම නැත්නම් නිවනට තවත් වචනයක් තමයි පිපාස විනය. පිපාසය සංසිඳවා ගත්තට පස්සේ කොයිතරම් රසවත් බීමක් වුණත් ඒ තැනකට පොවන්න උත්සාහ කරන වැඩක් නැහැ. පිපාසයක් නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පොඩි ධර්ම කතාවක් තිබෙනවා. ඇතැම් විට ලෝකයේ සිද්ධ වෙන සාමාන්‍ය සිද්ධි තුළින් බුදුරජාණන් වහන්සේ මහා ගැඹුරු දර්ශනයක් මතු කරනවා. ඒ වගේ කෙටියෙන් කියතොත් එක් අවස්ථාවක තුණ කියන බමුණු ගමකට බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට ඒ බමුණන් බුදුරජාණන් වහන්සේගේ ඒම විරෝධයක් දැක්වීම වශයෙන් ඒ ළිඳ ඒ බුදුරජාණන් වහන්සේට පැන්බොන්න තියෙන ළිඳ නොයෙකුත් මේ ගස් කොළන් ගල්ලනවා දාලා එහෙම බැහුවා. මේ ශ්‍රමණ ගෞතමීන්ට වතුර බොන්න දෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ගමට වැඩිලා ඉවර වෙලා ආනන්ද හාමුදුරන්ට කිව්වා පැන් ටිකක් ගේන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ කිව්වා මේ බමුණ මේ ඔක්කොම මේ ළිඳ වලට ගල් දාලා තියෙනවා. නෑ ආනන්ද ගිහිල්ලා ගේන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ යනකොට ඒ බුද්ධ ශක්තිය තුලින් ඒ අර ඔක්කොම ගල් ඉවත් වෙලා වතුර පිරීලා ළිඳ උතුරනවා. ආනන්ද හාමුදුරුවෝ පැන් අරගෙන ආවට පස්සේ ඔන්න ධර්ම කාරණේ බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවක් තුලින් ප්‍රකාශ කරනවා. කිං කෛරා උදපානේන ආපාචේ සබ්බදාසියුම් තණ්හාය මූලතු චෙත්වා කිස්ස පරියේසනං චරි. ඇත්ත වශයෙන් පිපාසය නිසා වතුර ඉල්ලුවම නෙවෙයි යම් පාඩමක් උගන්වන්න වතුර ඉල්ලුවා වගේ මෙතනින් මේකෙන් තේරෙන්නේ. ඔන්න ඒ ගාථාවේ තේරුම කියනකොට මේ පින්නතුන්ට තේරෙවි. බුදුරජාණන් වහන්සේ කියනවා කිං කෛරා උදපානේන ආපාචේ සබ්බදාසියුම්. හැමදාම වතුර තියෙනවා නම් මොකටද ළිඳක්? තණ්හාය මූලතු චෙත්වා කිස්ස පරියේසනං චරේ. තණ්හා මුලින් සිල් දැට පස්සේ තවත් මොකද්ද සොයසෝ යන්න තියෙන්නේ? ඒකර මෙතන ගැඹුරු කාරණයක් තිබෙන්නේ. ඒ කියන්නේ පිපාස විනය. පිපාසය සංසිඳෙව්වට පස්සේ තවත් භවය කැමති ලෝකයානෙකුත් දේවල් මේ රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අර පිපාසය සංසිඳෙව්වට පස්සේ තවත් අවශ්‍ය නැහැ. ඒක මේ කාරණේ පෙන්නුම් කරන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අර උදාන ගාථාව වදාළේ කිං කෛරා උදපාණේ හැමදාම වතුර තියෙනවා නම් තවත් මොකටද නිදා? ඒ වගේම පිපාසය කියලා කියන්නේ පිපාසය සංසිඳවා ගත්ත කියලා කියන්නේ. ඒ පිපාසය සංසිඳවා ගත්ත කියලා කියන්නේ තවත් වතුර ඕනේ නැtei කියන එක. වතුර ඕනේ නැත්නම් බොන්නේ අවශ්‍ය නැහැ. තවත් හොවන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. අන්න ඒකයි. එතකොට මේ ගැඹුරින් කල්පනා කරලා බැලුවහම අනේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ තණ්හාව ක්ෂය කිරීමම නිවන. එතකොට තණ්හාව තුලින් ලෝකයා පුනර්භවයක් මවන්නේ. ඒක අපි අර වචන වශයෙන් කිව්වට තම තමන්ගේ ජීවිතය ජීවිතයේ තමන් කල්පනාකාරී වෙන්න ඕන. යමක් පිළිබඳ ලෝභය උම්මැහිකම් ආසාව තණ්හාව ආදී වචන වලින් අපි කියන එක යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීම තුලින් අන්න ක්‍රමක්‍රමෙන් නික්ම්මයට අර අර්ථපාල ආනන්දුරන්ගේ තරමට බැරි වුණත් ටිකෙන් ටික හරි ඒ පැත්තට නඹුරුවත් යම් අවස්ථාවක මේ පමණට ශක්තිය තිබෙනවා නම් ඒ බව ශක්තිය ඇති අයත් නැති වුනොයි අන්න තේරුම් ගන්න ඕන. අර ඒවා තණ්හාවේ ආදීනම තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලාම. ඊළඟට ඒවා අතහැරීමේ ආනිසංස තේරුම් ගන්න ඕන. අවසාන ආනිසංසය තමයි තණ්හක්ඛයෝහි සාධ නිබ්බාණං කිව්වාගේ මේ සංසාර ධාතු ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින්වත් මිදෙ ළමනේ උතුමම මහ නිවන. එතකොට මේ පින්තුන් නොනින් කල්පනා කරගන්න ඕන. රට්ටපාලහා උතුරන්ගේ ආදර්ශය වගේම උන්වහන්සේ දේශනා කළ උන්වහන්සේ දේශනා නොකළා නම් අපිට කවදාවත් අහන්න මෙලෙමනේ ධර්මෝපදේශ හතරක් අද දවස අහන්න ලැබුණා. ඒවයි වටිනාකම තේරුම් අරගෙන මේ පින්තුන් මේ කරන මේ පුරණ සීලය කරන භාවනාව මේ අසන ධර්මය අරයි කියාපු මේ සංසාර විමුක්තිය සඳහා ඒකාන්තයෙන් උපනිෂ්ඨය වේවා. ඉක්මනින්ම මේ සෝවාන්ම ආදී මාර්ග බලපති වේදෙන් ලබා ගන්නා යුතු මම මහන් වෙන ලබා ගැනීමට මේ පින්තුන්ට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. එසේම අවීචී සිත අපමිතා දක්වා යම් තාක් සත්ව කෙනෙක් ධර්ම දේශනාමය ධර්මශ්‍රවණය මේ කුසලයක් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනා මේ දන්වීම තුලින් ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගුණ තුම මම මහන් වෙන ලබත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන තාවතා චම්මේහි සංඝතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන් වූ සබ්බ සම්පත්ති විද්‍යා සබ්බේ දේවානුමෝදිත්වා රුච්ඡන්තු මම සම්පදං ආපාසත්තා විමුක්ඛා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආපාසත්තා විමුක්ඛා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාභාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාභාවේන සදා සුඛී භවන්තු තේ අරිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සම්ජති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.